මිලට ගරු බිමල් රත්නායක අමාත්‍යතුමා ඔබතුමන්ට විනාඩි 16ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද දිනේදී මේ විවාදය මූලික වශයෙන්ම තිබෙන්නේ මිලියන් ඩොලර් මිලියන් දෙකදශම පහක
විනාඩි 20ක් කාලයක් තියෙනවා ගරු අමාත්‍යතුමනි.
ඩොලර් මිලියන් දෙකදශම පහක මහ බැංකුවේ මේ මොනවාද ට්‍රාන්සැක්ෂන් වලදී වෙච්ච පාඩුවක් පිළිබඳව ඉතින් පැහැදිලිව කියන්න කැමතියි. එතන පාඩුවක් වෙලා තිබෙන බවත්, ඒ පාඩුව වෙලා තිබෙන්නේ වංචනික කටයුත්තක් නිසා බවත් කියන එක ගැන මම හිතන්නේ ගැන සැකයක් නැහැ. නමුත් අපි උදේ දුටුවා මේ වංචාව, දැන් ෆ්‍රෝඩ් කියන වචනේ, ඔව් ෆ්‍රෝඩ් එකක් වෙලා තියෙන එක කවුද කළේ, කවුද වග කියන්නේ. උදේ ඇත්තටම කනගාටු වෙනවා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් විදිහට කබීර් රෂීම් ඇතුමා ඒක සහමුලින්ම මේ ආණ්ඩුව මත පටවන්න ඉතාම බාල මාර්ගයේ උත්සාහයක් ගත්තා. ඒක ලක්මාලි මන්ත්‍රීතුමිය ඇතුළු හැම කෙනාම ප්‍රශ්න කරන්නේ ඒක. මෙතන වැරද්දක් කළා තියෙන බව පිළිගන්නවා. මොකද මේ මාස 20 කි මේ සිද්ධිය වෙලා තියෙන්නේ ජනවාරි ආණ්ඩුවයිලා මාස එතකොට 14ක් 15ක් ලංකාවේ දැනට හදලා තියෙන නීති රීති අවුරුදු මේ පහුගිය අවුරුදු ගානේදී හදපුවා. ඒව එකපාර වෙනස් කරන්නවත් ප්‍රොකියුමන්ට් එකක් කරගන්නවත් එච්චර කාලයක් නැහැ. අවුරුදු 70 ගානකට පානය කරපු ජනාධිපතිපත් කරගත්ත කට්ටිය තමයි හිතන්න ඕන කමේ ලංකාව සහමුලින්ම මේ අන්ත පසුගාමී තත්ත්වයක තියෙන්නේ. ගරු සභාපතිතුමනි, එක්ස්ප්‍රෙස් වේ එකේ බැංකු කාඩ් එකෙන් ගෙවන්න තිබුණේ නැහැ අපි එනකොට. මම හිතන්නේ 1980 දකෝත ATM මැෂින් සහ. එහෙමයි මේකල රට කරේ. ඒ වගේ මම හිතුවේ නෑ එතුමා එච්චර නිකන් පහළ මට්ටමට වැටි කියලා මේ මන්ත්‍රීවරුගේ නම් කී කී කතා කරන්න. අපිටත් තිබුණා ඕන ස්ටෑන්ඩින් ඕඩර්ස් වලින් මාක් කරන්න. ඒ නිසා මෙතන තිබෙන දේ තමයි අපි මොකද ඩෙස්පරේට්. අපි හොරකම් කරන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ, නාසි කරන්නේ නැහැ. ඒ නිසා කොහේ හරි මොකක් හරි වුණාම ඒක ආණ්ඩුවේ පිට දාලා දවසක ගවා ගන්න. කිසිම දැන් මේ මාස 22ක් වෙලා තියෙනවා. මොකක්ද හරි නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් කළා ඒක ගැඹුරක් අතෝ යන්න පුළුවන්. ඒකයි කියන්නේ අර අපි අවංකව මේක මහන්සි වෙනවා. අපි පිළිගන්නවා මෙතන අඩුපාඩුවක් අරද්දක් වෙලා තිබෙනවා. කාගෙන්ද වෙලා තිබෙන්නේ? දැන් පොඩි කාක රචනාවක් ගැන කිව්වා. මගේ කාර්ය මම මේකට නෙමෙයි ගන්න හිතන් ඉන්නේ. දරු අපිට විපක්ෂයේ වැදගත් සීරියස්ලි කල්පනා කරන මන්ත්‍රීවරු හැම කෙනාම කියන දේක් අපිට වැදගත්. නමුත් ලංකාව ගැන වාර්තා දෙන්නේ දීලා තියෙන්නේ කවුද? ලංකාව ගැන වාර්තා දීලා තියෙන ලෝක ඩෙමොක්‍රසි ඉන්ඩෙක්ස් එක. අපි මාස 18න් ස්ථාන 7ක් උඩට ගිහිල්ලා තියෙනවා. ඇන්ටි කරප්ෂන් ඉන්ඩෙක්ස් එක ස්ථාන 14ක් උඩට ගිහිල්ලා තියෙනවා. පීස් ඉන්ඩෙක්ස් එක අපි එක ස්ථාන 33ක් උඩට ගිහිල්ලා තියෙනවා අවුරුද්දක. ඒ විතරක් නෙමෙයි, ලෝක බැංකුව කිව්වා අපි මැදි වැඩි ආදායම් ලැබෙන රටක් බවට පත් වුණා කියලා. ඒව තමයි රචනා. මේගොල්ලෝ ලියන්නේ මඩ. ඒක පිළිගන්න නෑ. ඒ කියන්නේ හීනමානයක් අතර මම මේක කියන්නේ හිටියේ ගරු සභාපතිතුමනි, මානසික රෝගී තත්ත්වයක් තියෙනවා ස්ටේටස් ඇන්සයිටි කියලා. ස්ටේටස් ඇන්සයිටි තමන්ගේ තමන් මෙච්චර කාලයක් බුද්ධ විනගෙන හිටපු වරප්‍රසාද අහිමි වුණා. එතකොට ඒක ඇන්සයිටි එකක් වෙලා තියෙනවා. අද මේ ගොඩක් ඇටලා තියෙන එක. ඇයි ලංකාවේ මිනිස්සුනේ මේවා කරන්නේ? දැන් අපේ රටේ වැඩියෙන්ම වැඩ කරපු සාර්ථක ප්‍රතිඵල පෙන්නපු අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය. නැත්තම් ලංකාවට මෙහෙම නැහැ. මේ දිත්වයි ඔයිල් ක්‍රයිසිස් එක ආස අපිට මෙහෙම ඉන්න පුළුවන්. එහෙනම් අපි පකිස්තානේ බංග්ලාදේශේ වගේ ලයිට් ඕෆ් කරගෙන මුකුත් කරගන්න බැරුව ඉන්නේ. ඒතර මේ මුදල් අමාත්‍යාංශයේ ජයග්‍රහණයට ගෙනියන්න හරිසෙන සූර්යාපරුවන් මැතුමා ඇතුළු නිලධාරීන් මහා බැංකුව හරි ඒක කරා කියලා කියන්න බැරි ඇයි? ඇයි මේ හරිසෙන සූර්යාපරුවන්ට ගහන්නේ? හීනමානේ ඔයගලන්ට තියෙන්නේ. ඔගොල්ලෝ හිතන් හිටියා රනිල් වික්‍රමසිංහගේ බයිලයක් අහලා අපි එල්බෝඩ් කියලා. ඕගොල්ලෝ නිසා කොහේ හරි ඈත යන රොඩ්ඩක් අරගෙන පෙන්වන්න හදනවා එල්බෝඩ් කියලා. ඊට පස්සේ ලංකාවේ වැඩියෙන්ම ඉතාම ගැඹුරුම දේවල් කරපු අමාත්‍යංශය අධිකරණ අමාත්‍යංශය. රාජපක්ෂ පවුලේ ඔක්කොම නඩු වැටේ කියලා. රටේ බලවත් ධනවත් පුද්ගලයන්ට ඉතාම හොයාගන්න බැරි නඩු එයාබස් ක්‍රිෂ්. ඉතාම බලගත් පුද්ගලයෝ සහ බලගත් ධනවත් ව්‍යාපාරික හොරු කම් කරපු අය. කවුද ඒවට නඩු දාන කළ ලංකා ඉතිහාසය කළේ? ඒව එක්සත් ජාතික පක්ෂයෙන් කළේ නෑ. එකම එකක්වත් ඒ මට්ටමට ගියේ නෑ. ඉතින් අධිකරණ අමාත්‍යංශය ඒ කටයුත්ත කළා තිබෙනවා. පොලිස් අමාත්‍යංශය ඒ කටයුතු කළා තිබෙනවා. දැන් ප්‍රවාහන අමාත්‍යංශයත් තව අමාත්‍යංශ තියෙනවා. ඒවා ඊතරම් දුර වැඩ කරලා නෑ. අපි අවංකව කියන්න ඕන. නමුත් මුදල් අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය කියන අමාත්‍යංශ තුන ගුණාත්මක ක්වොලිටේටිව්ලි විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා. අද කවද අද මට මේ රට කාපු රට හොරගම් කළා රාජපක්ෂලා ඒ අන්ත දූෂිත ටීම් එක මේකට බයිනක තේරුම් ගන්න පුළුවන්. දැන් ගරු සභාපතිතුමනි, දැන් මේ කාටද පහර දෙන්නේ? මේ අය පහර දෙන වැඩි පහර දෙනවා කාටද? දැන් කිව්වා කෝට්ටුවේ ලේකම් කියලා තිබුණා මොකද්ද මේ පොලිස්පතිට පාරදි ගහලා මරන්න ඉඩ තියෙනවා කියලා. يعني වැඩියෙන්ම වැඩ කරපු අමාත්‍යංශයක් පොලිස්පති දෙපාර්තමේන්තුව පොලිස් එයාට ගහනවා. ඊට පස්සේ ඒකේ ඉන්න තව නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් අමාත්‍යංශ ලේකම් රවිසේනුරත්, එයාට ගහනවා පාස්කු ප්‍රහාරය පරීක්ෂණ කරන කෙනා නිසා. අනිත් එක දැන් මෙයාත් කිව්වේ CID ගැන. CID කවුද ප්‍රධානියා? CID ප්‍රධානියා පළවත් හිටපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ අර අර පොහොට්ටුවේ හොරු තක්කඩි කියන ටිකම කියනවාවිලා. පට්ට මෝඩයි. දැන් පොහොට්ටුවෙන් වෙන් වෙලා පේන්නේ නැහැ. ආණ්ඩුවක් ගන්න හිතන්නවත් සමපකාරක බලයක් හරි ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? 2.5ට බස්සලත් තිකුණාමලේට පස්සේ දොරෙන් නෙමෙයි කොයි දොරෙන් දුවද කියලා අපි තාම දන්නේ නැහැ. ඒකම රාජපක්ෂලගේ වල් ගේල් දෙන්නේ නැතු එකෙන් වෙන් වෙලා පේන්නේ නැහැ. ඒකමත් එපමණ හිනා. දැන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂකයන්ට ගහනකට කවුද කැමති? සලෙයි සලේට උපදෙස් දුන්නු සෙට් එකයි විතරයි. ඒකම කියනවා CID කියන්නේ ඒ පොට්ටුවේ වචන ටිකම කියනවා. ඉතින් මම තැන්ක් යූ ලෙටර් එකක් එවන්න. ඊට පස්සේ තව කාටද ගහන්නේ? දැන් ගහනවා ඊට පස්සේ කලින් ඔය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක රාතුමට ගහනවා. හරි. ලංකාවේ ඉතිහාසයේ වැඩිම වංචා දූෂණ සම්බන්ධව පරීක්ෂණ කරන දෙපාර්තමේන්තුවක් දැන් ඒක අල්ලස් කොමිසම. එක්කෙනෙක් නෙමෙයි ඒක ප්‍රධාන. හැබැයි ගහන්නේ කාටද? මම මේක තර්කයට එනවා. අධ්‍යක්ෂක රාට ගහනවා. දැන් කාටද ගහන්නේ? දැන් ගහනවා කෘෂිකාරතුමාට. අර කවිරත්න මන්ත්‍රීතුමේ කෙලින්ම අග්‍රනිෂ්කාරතුමාගේ නම කියලා ගැහුවා. මං හිතන්නේ ඒක තමයි සජබේ ඇත්ත අදහස. මොකද මේ අධිකරණ විවාද අධිකරණය විනිශ්චයකාරවරුන්ගේ අවුරුදු දෙකක් වයස වැඩි කරනවා කියන එක සම්බන්ධව මහා බිල්ලෙක් මහලා තිනවනේ. අවුරුදු දෙකක් වැඩ කරාම වැඩි කරාම මොකද්ද අධිකරණේ ඔක්කොම බ්ලැන්කට් එක්කෙනෙක් වැඩ කරනවා නම් හරි. දෙන්නෙක් වැඩ කරනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගරු සභාපතිතුමනි ප්‍රයිවට් බාර් එකෙන් සීජේ ලපත් කරානේ. දැන් මාක් ෆර්නාන්ඩෝ කෙනා ජයල්ජා වදන කොහොමද? ප්‍රයිවට් බාර් එකෙන් මාක් ෆර්නාන්ඩු විනිශ්චයකාරතුමා ශ්‍රේෂ්ඨ අධිකරණ කෙනා කොහෙන්ද? ජයජා වදන පිටින් ගෙනාවේ. තව කී දෙනෙක් ගෙනත් තියෙනවද එහෙම? මං කියන්නේ පිටින් ගේනා නරකයි කියලා නෙමෙයි. හැබැයි මේ මොකද්ද වෙන්නේ? මේ දැනට වැඩ කරගෙන යන සියලුම විනිශ්චයකාරවුන්ගේ විශ්‍රාම යන කාලේ වැඩ කරනවා. මහේස්ත්‍රාත්ගේ ඉඳලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරු දක්වා. ඒකෙන් කොහොමද අධිකරණයේ සාධිනත්වය වැඩි වෙන්නේ නැති වෙයි? ඒකෙන් කොහොමද අධිකරණයේ මහා විශාල විනාශයක් වෙන්නේ? කිසිම තර්කයක් නැහැ. ඒ ඇත්ත දැනුවත්කමට හරි මෝඩකමට හරි මොකක් හරි කමකට අර මන්ත්‍රීතුමිය කිව්වා මේ අග්‍රනිශ්චකාරවරයාගේ මොකද්ද උපන්න සාතිකෙත් වර්ධිය කිව්වා. ඊට පස්සේ එතුමා නඩුකාරව මාරු කළා තියෙනවා කිව්වා. දැන් මේ රටේ ඔය අභ්‍යන්තර තොරතුරු දන්නේ නැති සාමාන්‍ය මිනිසුන්ට මේ උසාවිය මොන වගේද පේන්නේ? මේ උසාවිය මීට කලින් පොඩි මිනිසුන්ට විතරක් දඩුවන් දීපු උසාවිය. ගරු සභාපතිතුමනි මම ඒක හරියට කියන්නම් එහෙම වෙන්නේ ඇයි කියලා. නීති තිබුණාට නීති වලට පණ එන්නේ කොහමද? ජනවරමෙන් එන්නේ. ඔය පොලිසි ඔය උසාවි ඔය නීති ඔක්කොම තිබුණා අපි එන්න කලින්. ඔක්කොම තිබුණා. ඔය විනිශ්චයකාරතුමාලත් හිටියා. ඔය අධිකරණ පද්ධතියක් තිබුණා. ඔය පොලිසිත් තිබුණා. ඔබතුමා දන්නවා අධිකරණය තුළ නඩුවක් කරන්න ආයතන රාශියක් අවශ්‍යයි. පොලිසියේ සහයෝගය අවශ්‍යයි. නීති පදපාතිමේන්තුවේ මැදිහත් වීම අවශ්‍යයි. අල්ලස් කොමිසමේ මැදිහත් වීම අවශ්‍යයි. දැන් ඊයේ දවසේ අර ජොන්සන් ප්‍රාන්තු මන්ත්‍රීතුමාගේ නඩුව ඉල්ලාස් කරන් තිබුණේ කොහමද? අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකල කොමසාරිස්ලා තුන්දෙනාගේ එක්කෙනෙක් අස්සම් කරේ නැහැ. හරි අස්සම් කරපු නැතික ටෙක්නිකල් වැරද්දක් නම් ඊට පස්සේ දවසේ අස්සම් ගහලා ආයෙ දෙන්න පුළුවන්. එහෙම වුණේ නැත්තේ ඇයි? ආයතන දේශපාලනේ තියෙනවා. ඒක තමයි. දැන් ඒ නිසා නීති තිබුණාට ආයතන තිබුණාට ආයතන වල පණ එන්නේ එක පැත්තකින් ජනවරමේ. අනිත් එක ඒ ආණ්ඩුව කරන විදියෙන් ඊට පස්සේ ඒක පුද්ගලයන්ගේ. අද පොලිස්පතිට ගහනවා මරනවා කියන පාරේදී. අද නේ දැන් දිගටම ගහනවා මේගොල්ලොත් ගහනවා අරගොල්ලොත් ගහනවා ශානියා බේස් එකටයි පරිසිනේටත් අතරයි. ඊට පස්සේ මේගොල්ලෝ ඊට පස්සේ රංග දිසානාකට ගහන්න පටන් ගත්තා. දැන් ගහනවා ඊපස් හර්ෂණ සූර්යා පෙරමුණට ගහනවා ආර්ථිකය කොට දාපු නිසා. දැන් ගහනවා ප්‍රවේශකාරතුමාට. මොකද දෙයක් හරියට කරගෙන නම් ගරු සභාපතිතුමනි ජනවරමකුත් අවශ්‍ය ජනතාවට අවශ්‍ය වෙනවා. මම දන්නවා මානවිකම් කොමිසම් සභාව හිටපු ප්‍රධාන කොමසාරිස්වර්ග කෙනෙක් අතර මේ ඉල්ලා අසුනා මීට අවුරුදු 7-8කට කලින් මම එතුමා ඒටිවට කෝල් කල් ගැහුවා ඇයි ඔබතුමිය අසුනේ කියලා. ඔය ගෝඨාභය රාජපක්ෂ දිනපු ගම. එතුමිය කිව්වා මොකද ජන වරමෙන් කියලා තියෙනවා මානවිකව රකින්න ඕනේ නැහැ කියලා. එතුමිය ආශ්‍රේච්ච හේතු වශයෙන් එතුමිය කිව්වේ ඒක මිනිසුන්ට ඕනේ නැත්නම් මානවිකම් රකින්න. අමු පට්ට මිනිමරුවේ තක්කඩියෝ නැවත පත් කරනවනා. ඒ ජනවරමේ ජනවරමට ඕනේ නැහැ. මේ ජනවරම වෙනස්. ඒ ජනවරමෙන් තමයි අධිකරණයට පොලිසියට හැමතැනටම පණ ඇවිල්ලා තියෙන්නේ. එක ජනවරමෙන් දෙක ආණ්ඩුවෙන් තුන පුද්ගලයෝ. පුද්ගලයාත් කාර්යභාරයක් කරනවා. ඒ නිසා තමයි අර මන්ත්‍රීතුමිය මේගොල්ලෝ ඇතුලේ කතා කරපු එක තමයි මම හිතන්නේ එතුමිය කිව්වේ හිතලා හරි නැතුව හරි. එතුමිය ලස්සනට කිව්වා. අග්‍රවිශකාරතුමාගේ උපන්න සහතිකෙත් බොරු. හරිද? අග්‍රවිශකාරතුමා නඩුකාරවත් මාරු කරලා. දැන් අග්‍රවිශකාරතුමා රාජපක්ෂ ඇතුළු මේරට මංකොල්ල කාපුත් අමු තක්කඩියෝ දැන් ඩොලර් මිලියන 2.5 ගැන අපිට හැඟීමක් තිබෙනවා. අපිට ඒ ගැන හරිම වොරි එකක් තියෙනවා. අපි ගැන කතා කරලත් තියෙනවා. අපිට පක්ෂයක් ලෙසත් අපිට ඒක දැනනවා. එක අපේ නොවිය යුතු දෙයක් අපේ පාලන කාලය තුළ අපි කරපු දෙයක් නුණාට. නමුත් දැන් මේ බිලියන් ගණන් හොරකම් කරපු තක්කඩිය අල්ලන්න මේ නීතිපය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිෂ්කාරවරු ඔය මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ඒගොල්ලෝ ආරක්ෂා කරන්න පක්ෂ නැහැ. 65 න් හරි 67 න් හරි පෙන්ෂන් ගියාම පවුලේ අය විතරයි. ඒක අගය කරන්න බෑනේ මේ පුදුම කට්ටියක්. ඒක කළා තියෙන අග්‍රවේශකාරතුමාලාවට පස්සේ තමයි. එතකොට මේ කවුද මේ අග්‍රවේශකාරතුමා? අපිපත් කරපුනේ කන්ස්ටිටියුෂන් කවුන්සිල් එකේ යුනැනිමස් පත් උනේ. එතුමා මම මට මතක විතරේ ඒ වෙලාවෙ හිටපු ජේෂ්ඨතම අග්‍රවේශකාරතුමා. ජේෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ නිෂ්කාරතුමා. එතුමා පත් කරන්න කියලා කන්ස්ටිටියුෂන් කවුන්සිල් එකට ඊට කලින් හිටපු එතුමාට සම්බන්ධ වාර්තාව. එව්වෙත් ඊට කලින් හිටපු අග්‍රවේශකාරතුමිය. ඒ ඇසේ දැන් සජවට අහුවලා තියෙන අග්‍රවේශකාරතුමාගේ වැරදි මොකද්ද? වැරදි මේ උපන සාතිකයා. දැන් මේ රටේ අග්‍රවිනිශ්චකාරවරයාගේ නමට ගහන්නේ ඇයි? මොනව කරාටද? රාජපක්ෂලා ජොන්සන්ලා මිනිමරුව සලේලා අත්අඩංගුවට ගන්න බය නැතුව අධිකරණය මෙහෙවන නිසාද? මම එතුමා විතරක් නෙමෙයි. මම කියන්නේ ඒ නිසා ගරු සභාපතිතුමනි මම ඒක කියන්නේ මෙතන තියෙන්නේ ජනවර මෙතන දෙයක් හරියට වෙන නම් ජනවරෙන් ජනතාවට ඕන වෙන්න ඕන. දෙක ආණ්ඩුවට ඕන වෙන්න ඕන. පහුගිය කාලේ පොලිසිය පරීක්ෂණ ආයතන ඔක්කොම හරවලා තිබුණේ අපරාධ හොයන්න නෙවෙයි අපරාධ කාර්ය බේරන්න. ඒ නිසා තමයි අස්සරණයා කියලා අස්කරගත්තු නඩු එකක්වත් නැවත දැම්මේ නැත්තේ අල්ලස් කොමිසම. ඔය අල්ලස් කොමිසමේ නිලධාරීන් 99ක් එදා හිටපු අය අපි දාපු අය නෑනේ. ඔය හිටපු කට්ටියම තමයි තාම ඉන්නේ. ඒගොල්ලෝ කැමති නිසා හෝ අකමැති නිසා හෝ එක්කලේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ඒක රියලයිස් වෙන නම් ජන ඒක ඉෂ්ට වෙන නම් ඊට පස්සේ පුද්ගලයා වැදගත්. හර්ෂණ සූර්යප්‍රම වැදගත්. පොලිස් ප්‍රතිවරයා වැදගත්. එයාලා නිශ්චිත විශේෂ කාර්යභාරයක් කරනවා. අග්‍රවිශේෂකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධික නිශ්චකාරවරු වැදගත්. ඒ නිසා අපි කියන්නේ මං ටක්ටක් ගාලේ ඉන්නම් කරු සභාපතිතුමනි මං දැක්ක GLP ඉරිස්. අර සිරාණි බණ්ඩාරනාග දඬු කඳේ ගහනකොට පු ඇමති. එයා පත්‍රයක ලියපියල්ලේ තිනවා කැප්චරින් ද කෝට් සිස්ටම් කියලා. දැන් අපි අහන පළවෙනි ප්‍රශ්නේ මේකයි. එහෙම කැප්චර් වෙන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් නම් වැඩි කරන්න වයස වැඩි කරන්න. ගරු සභාපතිතුමනි සියලු දෙනාගම වයස වැඩි කරාම කොහොමද අධිකරණේ කැප්චර් වෙන්නේ? අධිකරණේ කැප්චර් වෙන්නේ අධිකරණේ කන්ටිනියු වෙනවා. වැදගත්ම දේ මොකක්ද? අපි මේ කරන දෙයින් දේශපාලන වශයෙන් ගත්තොත් අපිට මේ ආණ්ඩුව ගෙනියන්න මේ සංශෝධනය ඕනේ. ඔය සංශෝධනය නැතුවත් අපි හොරු අල්ලලා තියෙනවා. රාජපක්ෂල ඔක්කොම දැන් උසාවියමින් තිබෙනවා. ඉතින් තවල්ලන් තියෙන්නේ කවුද? මේගොල්ලෝ හොරගම් කරපු විතරයි දැන් හොයන් තියෙන්නේ. එහෙනම් මේ සංශෝධනය නොකරයි කියලා මේ ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැමදාම සංශෝධන කළේම කොටද ගරු සභාපතිතුමනි. හැමදාම සංශෝධන කළේ එක්කෝ තමන්ගේ කාලය දික් කරගන්න තමන්ගේ කාලය දේශපාලන කාලය නැත්නම් තමන් මරකමින් ඡන්දයක් කරන්න යනවනම් අන්න ඒක ජනාධිපතිවරුන් හරි මහමැතිවරුන් හරි ඡන්ද දූෂණ ඡන්දයක් නඩුවක් කරනකොට ඒක බේරගන්න. අපි කියන්නේ 67 අපි අවුරුදු දෙකයි අවුරුදු දෙක ඉවර වෙන්න එක කවදද දැන් ඉන්නේ ශේෂ්ඨාධිකරණේ 65ක් කළා තියෙන විනිශ්චකාරු ඉන්නවා ඒගොල්ලෝ ඔක්කොම 2028ට 28 වෙනකොට ඉවරයි ඊළඟ ඡන්ද තියෙන 29 අපිට පුළුවන් 3ක් කියලා කියන්න අපිට පුළුවන් අවුරුදු 3කින් වැඩි කරන්න ඇයි 3කින් වැඩි කරන්නේ නැත්තේ ඊට පස්සේ කරු සභාවේ අපි ඇත්තටම මොකද්ද කරන්න ඕන කම තිබුණේ මේගොල්ලංග ජාතිය සෙල්ලමක් නෑ අපේ ඔළුවේ තියෙන්නේ අපිට තියෙන්නේ මේගොල්ලන් ඉක්මනින් විශ්‍රාම යවන්න හරි ඉක්මනින් බැරන මේ අනවිතර යන දේ ඊට පස්සේ හිස්තනක් එනවා අපිට පුරවන්න පුළුවන් මේගොල්ලෝ හිතන්නේ එහෙම අපි මොකද කරන්නේ 30 අවුරුද්දක් කරු සභාපතිතුමනි 94 දින 2024 වෙනකන් මේ රටේ ජන විනිශ්චයකාරු පත් කළේ ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ පුදු ජන පෙරමුණේ ජනාධිපතිතුරුන් එකඟතාවයේ අනුමැතියේ ඒක තමයි සෙට් කළා තියෙන පොලිම ඒවයි තමයි තක්කඩි විනිශ්චයකාරු බිහි වුණා එක්කෙනෙක් දෙන්නේ පිස්සු පූසා කොමිසම වගේ අමුත් දුෂ්ට විනිශ්චයකාරු පවා හැදුවා ඒගොල්ලෝ ඒගොල්ලෝ සෙට් කරා සීනියොරිටි ඔක්කොම අපි ඒක දන්නවා එහෙනම් අපි මොකද කාන්ති අපිට කාන්ති තිබුණේ මේ විනිශ්චයකාරු ගැන කිසිම ගරුත්වයක් නැතුව නිසා ඔයගොල්ලෝ ඉක්මනට යන්න දැන් අර මාධ්‍ය ප්‍රකාශක කිව්වනේ ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ වයස අඩු කරලා යවන්න තිබුණා රාජපක්ෂයට රාජපක්ෂ එකකලේ නැහැ නිසා රාජපක්ෂ මේකටත් වඩා හොඳයි කියලා ශිරාණි බණ්ඩාරනායක මැතිණිය මෙතනින් කඩෙන් අල්ල ලීඩ දානකොට ඔය පොහොට්ටුවේ සෙට් එක එතුමගේ වයස 54යි දෙයංග පීටර් සජිත් ප්‍රේමදාස මහත්තයාට පට්ට මාධ්‍ය ප්‍රකාශක එයා කිව්වේ එහෙමනේ රාජපක්ෂල තිබුණලු ශිරාණි බණ්ඩාරනායක අයින් කරන්න ඕන නම් වයස අඩු කරලා යවන්න එතුමගේ වයස 54 ඇස් කරනකොට ඒ නිසා අපි මොකද්ද මේ කරන්නේ අපිට දුෂ්ටුමනාවක් තිබෙනව නම් අපිට අධිකරණේ කැප්චර් කරන්න ඕන නම් මොකද්ද අපි කරන්න ඕන GL ලගේ මහින්ද ලගේ රනිල් ලගේ ඉගෙන ගන්න එක අපේ සෙට් එකක් ඔබන එක ප්‍රයිවට් බාර් එකකනොත් දාන්න පුළුවන් එහෙම නෙමෙයි මොකද්ද මේ කරන්නේ ඒ පත්තලා හිටපු කට්ටියම දිගට තිබ්බට පස්සේ තියෙන වාසිය තමයි රටට කන්ටිනියුේෂන් එක එනවා ආයතන දැනුම තිබෙනවා නඩු කල්යන්නේ නැහැ නඩු අහන අයටම පුළුවන් නඩු අහලා ඉවර කරන්න නිසා ඒ නිසා මේක කිසිම කැප්චර් එකක් නෑ ඊට පස්සේ කියනවා මොකද්ද මම දැක්කා මොකද්ද මේක කියන ඇඩ් හොක් කියලා ගරු සභාපතිතුමනි මට වෙලා මම මේ විවාදයේ මේකට පෙරලා ගන්න හිතුවේ නෑ නමුත් මම අහන්න කැමතියි දැන් කොමන්වෙල්ත් සිස්ටම් එකේ තිබෙන මම බලපු විදියට එංගලන්තය ඕස්ට්‍රේලියාව නවසීලන්ත වගේ රටවල් වල තිබෙනවා ගරු සභාපතිතුමනි විශ්‍රාම ගේපු නඩුකාරව විනිශ්චයකාරතුමාලා විශ්‍රාම ගියපු කට්ටිය ඇඩ්හොක් ලෙස ගන්නවා නඩු අහන්න. ටග්ගාලා මං කියන්නේ එංගලන්තේ වේල්ස් වල එක්සත් රාජධානී මේ කොවිඩ් එක 2021 26 අතර වෙච්ච දේවල් විතරයි මං කියන්නේ ටග්ගාලා. එංගලන්තේ සහ වේල්ස් වල විතරක් අධිකරණ වල නඩු 60,000ක් විතර ගොඩ නැගී තිබෙන නිසා විශ්‍රාමික විනිසුරුවන් 65ක් එකට කැඳවලා තිබෙනවා. විශ්‍රාමිකාය. විශ්‍රාමිකාය. හරිද? එතකොට ඒ වගේම පළපුරුදු විනසුරුවන් හිඟයට මොකද්ද කරලා තියෙන්නේ ඒ ඉංග්‍රීන්ස් ආවේලස් 2022 අගෝස්තු මාසයේදී නිල විශ්‍රාමික වයස 70 සිට 75 දක්වා වැඩි කිරීමට පනතක් සම්මත කරලා තිබෙනවා. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි. එතකොට ඒක තමයි ඇඩ් හොක් කියන්නේ ඒක.
අපි ඇඩ් හොක් දෙකයි අමත්තමනේ.
අපි මොකොත් ඇඩ් හොක් කළා නේ. දැන් ඇත්තම ගත්තොත් 65න් විශ්‍රාම යන එක මොකද විශ්‍රාම ගියාට පස්සේ තේ විනිශ්චයකාරතුමාලා මහා විශ්‍රාමයට බක් ලැබෙන නැහැ නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ කාටවත් මං හිතන්නේ නැවත ප්‍රැක්ටිස් එකක් හදාගන්න බෑ. නීතියෙන් ඉඳ කඩ තිබුණත් මං හිතන්නේ. මොකද අවුරුදු 25 තියක් උසාවි හිටියට පස්සේ ආයෙ ප්‍රැක්ටිස් එකක් හදාගන්න ලේසි නෑ. ඒතර ඇත්තටම 65න් ඒගොල්ලන් යවපු කට්ටිය ගන්න පුළුවන් ඕන නම් ප්‍රයිවට් මෙමනාද මේ ඇඩ් හොක් විදියට නඩු ක්ලියර් කරන්න. අපි එහෙම යෝජනාවක් දාලා නෑ. ඕගොල්ලෝ තමයි ප්‍රයිවට් බාර් වලින් ගලන් හරින් මෙන් ගලන් කරේ. ඉතින් මේකෙන් මොකද වෙන්නේ? මේක කිසිම ඇඩ් හොක් කමක් නැහැ. තියෙන සිස්ටම් එකේ ඔක්කොම දෙනා අවුරුදු දෙකකින් වැඩි වෙන. ඊට පස්සේ තව තර්කයක් කියනවා මොකද්ද? දැන් මම දැක්කා තව එකක් තමයි ගරු සභාපතිතුමනි මේකලන් කියනවා ව්‍යවස්ථා සංශෝධනකින් මේක කරා නම් කමක් අලුත්ෙන්ම ව්‍යවස්ථාවක් ගෙනල්ලා කරා නම් කමක් නැහැ. ව්‍යවස්ථා සංශෝධනකින් මේක කරන්නේ ඇයි කියලා. ගරු සභාපතිතුමනි අපිට ජනවරමක් තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කරන්නත් ව්‍යවස්ථාවක ඉන්න ඔබතුමා දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියන එක අවුරුදු ගානක් යන වැඩක් ඒක කල ඒක හදිස්සි කරන්න බැරි දෙයක්. ඒකට විශාල දේශපාලන ශ්‍රමයක් අවශ්‍යයි. එතකොට අපි ආණ්ඩුවක් වශයෙන් කෙටියෙන් ඉක්මනින් සාධාරණව කළ යුතු දෙයක්. ඒක නොකර සිටීම වැරද්දක් නෙමෙයි ආණ්ඩුවක් විදියට. දැන් අපි ඔය ලිඳෙන් වතුර අරගෙන ගින්න නිවන්න පුළුවන්කම තියෙද්දී ගින්න නිවන හමුදා වගේ ලොකු එකක් ගෙනෙනවද ගින්න නිවන්න? නෑ. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයකින් කලන්න ඕන දේවල් එහෙම කරන අතරේ අලුත්ම ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගේන එක ඒක අපි කරන්න ඕන දෙයක්. නමුත් දැන් ඒතර සමස්ත දේවල් අපි අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සඳහා කල් දානවා. ඒක මොන 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 මොඩ තර්කයක්ද? ඒකනම් අපිට කඩෙන් කිරි පැකට්ටයක් ගන්න පුළුවන්කම තියෙද්දි කරු සභාපතිතුමනි එළදෙනු පට්ටියක් ගන්න කරනවා කඩන් නෙමෙයි. එළදෙනු පට්ටියක් අරගෙන උන් ඇති කරලා උන්ගෙන් කිදු හොල්ල බොන්න වගේ කරන්නේ මේ කියන්නේ. එහෙම හදාගත්තට කමන්නේ නැහැ වෙනම. නමුත් කඩේ කිරි පැකට්ටයක් ගන්න පුළුවන් ගලාගෙන ගන්න ඕන. ඉතින් කිසි තර්කයක් නෑ. ඊට පස්සේ මම දැක්කා මේ අන්තර්ජාතික ආයතන රවට්ටලද මම දන්නේ IAJ ආයතනයෙන් නිවේදනය දාලා තිබෙනවා. දැන් මම දැනගන්න කැමතියි මේ IAJ ආයතනය ඉතාම දූෂිත 18 සංශෝධනයට ලංකාවේ 20 සංශෝධනයට විරුද්ධව කොච්චර නිවේදන නිකුත් කළාද කියලා දැනගන්න කැමතියි. ඒ නිසා අපි කියන්න කැමතියි අපි තව දවසක මේ ගැන පුළුල් වශයෙන් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලෝකේ හැම රටකම මම මංගා සම්පූර්ණ වාර්තා තියෙනවා මෑත ඉතිහාසයේ ලෝකේ හැම රටකම ජජස්ලාගේ විනිශ්චකාරවරුන්ගේ වයස වැඩි කළා තිබෙනවා. ඒවට ඒ රටවල් වල විනිශ්චකරුවන් කැමති වෙලා තිබෙනවා. මොකද අවුරුදු 70 75 කරන්න පවා ගොඩක් බහුතරයක් විනිශ්චකාරවරු කැමති වෙලා තිබෙනවා. ලංකාවේ විතරක් විනිශ්චකාරවරු කියලා ඉතාලම හිතන්නේ සුළු පිරිසක් තුනෙන් එකක් වගේ පිරිසක් තමයි කියන්නේ අපෝ වයස වැඩි කරන්න එපා. මෙතන මොකුත් නෙමේ ඇත්තටම ගත්තම මෙතන මොකක්ද තියෙන්නේ? ව්‍යස්සා සංශෝධනයේ ගැඹුරු තර්කේනවා. අපි 17 සංශෝධනයේ අපි ඇති වෙන තර්ක කළා. ඒ වේට් එකක් තිබුණ දෙපැත්තෙම මේකේ මොකුත් නැහැ. මේකේ තියෙන අර මන්ත්‍රීතුමිය කිව්වා වගේ උසාවිය කෙලින් කරලා උසාවිය ස්වාධීන කරලා අත තියන්න බැරි තැනකට නීතියේ පාලනය ගෙනල්ලා තිබෙනවා අද ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනිත් උසාවි විසින්. ඒකට පොහොට්ටුවේ සජබෙත් ඉන්න ඔක්කොම දූෂිතය බයයි. ඒක තමයි ඇත්ත. ඒ නිසා මට ඔබතුමා විනාඩි දෙකක් දෙන්න කර සභාපතිතුමනි කොහොමද දැන් කල් ඉලක්කුතලා තියෙන නිසා මම කියන්න කැමතියි මෙහෙමනේ මේ දෙයක්. අද මේ ප්‍රශ්නයට මහා විශාල ഘോഷාවක් හදලා තිබෙනවා. දැන් ඒකයි අපි අහන්නේ. අවුරුදු දෙකකින් වැඩි කරාම විනිශ්චකරුවන්ගේ වයස සියලුම විනිශ්චකරුවන්ගේ වයස දෙයනේ උසාවියේ සාධිනත්වය වැඩි වෙන්නේ කොහොමද? කොහේද මේ ලොජික් ඇත්තේ? මොකද ඔක්කොම වැඩි වෙනවා. බ්ලැන්කට්. මෙතන මොකක්ද නෙමෙයි මේ තියෙන ගරු සභාපතිතුම ඔබතුමාන් දන්නවා. මට විනාඩි දෙකක් දෙන්න. මේ තියෙන්නේ status anxiety. ඒ කියන්නේ මේ මේ රටේ පාලනය ජනතාව වෙනස් කළා. ඒසත් දේශපාලනඥ අතිපිරිසක් අතිබහුතරයකට ස්ථාන නැති වුණා. ස්ථාන නැති වෙලා අනාථ වුණා. හැබැයි දේශපාලනඥ නැති වුණාට ඒ දේශපාලනඥයන්ගේ යපිච්ච ප්‍රසිකුත් හිටියා. මං ඉතාම ජේෂ්ඨ නීතිඥයන් ගණනාවක්ම කිව්වා මොකක්ද? මේකට මේ සමහර නීතිඥවරු වැඩිපුර මැච්චර විරුද්ධ වෙන මොකොත් නැහැ මේ. ඒගොල්ලන්ට හැදිච්ච status quo එකක් තියෙනවා. ඉතාම සීමිත විනිශ්චකරු ප්‍රමා සමාය නීතිඥයන් සිළු පිරිසකට උසාවිවල හරි පොලිසිවල හරි හැදිච්ච ස්ටේටස් කෝ එකක් තියෙනවා. එම්බසි පාටි වලට එන්න කියනවා, ජනාධිපතිලාත් එක්ක වයින් බොන්න එන්න කියනවා, IGP ට කතා කරාම IG නැගිටලා කතා කරන්න සමහර ලෝයර්ස්ලට නඩු වලින් 50-60%ක්ම යන්නේ ඒ ලෝයර්ට. ඔන්නෝම හදාගත්ත සෙටප් එකක් තියෙනවා. දැන් පහුගිය කාලේ මොකද්ද වුනේ? මට සමහරු කියලා තියෙනවා නීතිඥයෝ නෙමෙයි. අපි ආවට පස්සේ මොකද වුනේ? අපි ඇවිල්ලේ ස්ටේටස් කෝ එක රාජපක්ෂලා වික්‍රමසිංහලාගේ ප්‍රේමදාසලාගේ සිට විතරක් නෙමෙයි. ඒකෙන් යැපිච්ච විවිධ වෘත්තීන් කරන විවිධ ව්‍යාපාර කරන විවිධ මාධ්‍යවල ඉන්න ඒ වලල්ලම දැන් අනාතලා තියෙයි. මට එක්කෙනෙක්ව ඉස්සර එම්බසි පාටි වල අනිවාර්ය හිමිට කෙනෙක් කිව්වා, "ඇමතුමා අපිට අඩු ගන්න දැන් ඉන්විටේෂන් එකක්වත් එන්නේ නැහැ. කරුණාකරලා අපිට ඉන්විටේෂන් එකක්වත් එවන්න." ඔකට තමයි ස්ටේටස් ඇන්සයිටි කියලා. ඒක තමයි. يعني ස්ටේටස් නැති වුණා. ඇත්තටම අපි ගොන්ට අසාධාරණයක් කරන්නේ නැහැ. ගරු සභාපතිතුමනි තිබෙනවා මේ මාක්ස් උත් කියලා තියෙනවා. මම මාක්ස් උත් පුඩන් නැතුව මේ ඉංග්‍රීසි ප්‍රස්ථාපිරුලක් තියෙන venue access to privilege equality feels like oppression. සරලව කිව්වොත් වරප්‍රසාදවලටම පුරුදු වෙලා හිටියාම ඒ වරප්‍රසාද නැති වුණාම ඒක තමන්ට කරන පීඩනයක් ලෙස තමන්ට කරන අසාධාරණයක් ලෙස දන්නවා කියලා. අද වෙලා තියෙන්නේ ඒකයි. අද මේ රටේ රාජපක්ෂලා ප්‍රේමදාසලා වික්‍රමසිංහලා හදන්ගේව අන්ත දූෂිත ක්‍රමයක් තිබෙන ඒ දූෂිත ක්‍රමෙන් කවදාවත් බලවත් ධනවත් අය උසාවිලෙන් නඩුවට ආවේ නැහැ. ඒ අය විත්තිකරුවෝ වෙලා හිටියට කවදාවත් වැරදිකරුවෝ වුණේ නැහැ. එහෙම තමයි. අදක වෙනස්ලා තිබෙනවා. ඒ ජනවරමයි ආණ්ඩුවයි ඒ තනි තනි අධිකරණ නිලධාරීන්ගේ විශේෂ මැදිහත් වීමයි මත. පොලිසිය මැදිහත් වීම මත. සලේ හොයන්න පුළුවන් ද කරු සභාපතිතුමනි පරිශනාංශ මහන්සියුන් නැත්නම්? ඒ නිසා අද වෙලා තියෙන මොකක්ද? අපි ඒ නිසා ජනතාව දේශපාලන වශයෙන් අර සෙට් එක අතු ගෑ. දැන්ලා තිබෙන්නේ ඒ සෙට් එකත් එක යපිච්ච ඉතිරි වලල්ලට දැන් වදිනවා. ඒ වලල්ලේ පිරිසක් සමහර නීතිච්ච අතරත් ඇති. ඒ ඇට ස්ටේටස් ඇන්සයිටි තියෙනවා. ඒ නිසා ඕක ඇමරිකන් සිවිල් ලෝකයේදී තුනා ඇමරිකන් සිවිල් ලෝකයේදී ලින්කන්ලා නෝත් ඇන් සවුත් එකතු කළ ඩිමොක්‍රසික නාම අර බදු ගෙවන් නැතුව හිටපු තක්කඩි ඉඩං හිමියෝ ටික කිව්වා ඒගොල්ලන් ඇත්තම ලොස් කෝස් මිත් කියලා එකක් හැදුවා. මොකද ඒගොල්ලෝ කිව්වා අපිට මේ කවුරුත් බදු ගන්න කියලා හැදුවම ඒ ප්‍රාන්තවල තිබිච්ච ස්වෛරීත්වය නැති වුණා කියලා. ඇත්ත කතාව තමන්ට බදු ගෙවන්න වෙච්ච එක. ඒකට ලොකු නමක් දැම්මා ලොස් කෝස් කියලා. right ඇත්තරමුණ මොකද්ද? තමන්ට බදු ගෙවන්න වුණා ලින්කන්ගේ ප්‍රතිසංස්කරණ වලින්. ඒකට විරුද්ධව මතයක් හැදුවා මේකෙන් අපේ ප්‍රාන්තවල බලය නැති වෙනවා. ප්‍රංශ විප්ලවෙත් එහෙම වුණා. ඒ නිසා ඒ ඇරිස්ටොක්‍රසියකට ඇරිස්ටොක්‍රට්ලාට නැති වුණාට පස්සේ බලය ඒගොල්ලෝ හැදුවා ප්‍රංශේ සංස්කෘතිය ප්‍රංශ විප්ලවයෙන් නැති වුණා. අද මේ අධිකරණයේ සාධීනත්වය ගැන කිඹුල් කඳුළු හොලන කෑ ගහන වැඩි පිරිසක තිබෙන්නේ ස්ටේටස් ඇන්සයිටි. තමන්ට තිබිච්ච වරප්‍රසාද රාජපක්ෂලාට ජනතාව 24 නැති කළා රනිල්ලාට නැති කළා අනිත්තර නැති කළා. දැන් ඒක වටේ හිටපු වලලට නැතිවීම ගැන කාලේ. ඒ නිසා මේක වෙන කිසිම ඒකයි මම කියන්නේ කිසිම බර තර්කයක් විපක්ෂ කාගෙන්වත් නැත්තේ. හැබැයි කවිරත්න මැතිණිය ඒ විපක්ෂය හංගන් හිටපු ඇත්ත කාරණේ කිව්වා. ඒ නිසා එතුමිට ස්තුතිවන්ත වෙනවා සජබ ඇතුලේ කතා කරපු දෙක කිව්ව ගැන. ඒ නිසා මේ සංශෝධනයෙන් කිසිම අධිකරණයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉන්න විනිශ්චයකාරතුමාලම කන්ටිනියුේෂන් එකක් එක්ක ඉන්ස්ටිටියුෂන් මෙමරි එක රකගෙන ඒගොල්ලෝ ඉස්සරහට යනවා. ඒ නිසා ඒක කියන්න ඕන කම තිබෙනවා. ඒ නිසා අපි කියන්න කැමතියි අර ප්‍රංශ විප්ලවයේදී හැංගුණා වගේ මොකද ඇමරිකන් සිවිල් ලෝකෙන් පස්සේ හැංගුණා වගේ ලින්කන්ගේ ප්‍රතිසංස්කරණ විරුද්ධව බොරු තර්ක හැදුවා වගේ පරමාදර්ශී සටන් පාඨව අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදය වගේ ඉතාම වැදගත් ඉතාම වටිනා උත්තරීතර සටන් පාඨවලට තමන්ගේ ස්ටේටස් ඇන්සයිටි හංගන්න හංගගෙන තමාට නැති වෙච්ච ඒවා බේරගන්න හදාගන්න එපා කියන විතරයි අපිට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. අපි මේ ජනවරම මේ ගමන මේ විදිහටම යනවා. බොහොම ස්තුතියි.
ස්තුති කරවම අත්තුමනි. ඒ අනුව පාර්ලිමේන්තුව නැවත 2026 අගෝස්තු මාස 6 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30ට යළි රැස්වේ.